SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනිය 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
විදේශීක ජීවත් වුණත් අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවෙන සුවිශේෂතා පිළිබඳව අපි නිරන්තරයෙන් සැලකිල්ලෙන් සිටින ජාතියක්. යනුව බලනකොට අපේ ශ්‍රී ලංකා ද්වීපේ මාතෘභූමියට හෙට දවස සුවිශේෂී වූ දවසක්. ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් සැමරුම අභිමුව සිටින මේ මොහොතේදී හෙට ඔස්ට්‍රේලියානු වේලාවෙන් 12:30ට නැත්නම් ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8ට ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් සැමරුම් නිල උත්සවය ආරම්භ වීමට නියමිතයි කොළඹ ගාලු මෝදර පිටියේදී. මෙවර නිදහස් දිනේ තේමා වශයෙන් නම් කළ තියෙන්නේ ජාතික එකමතය.
අපි බෞද්ධයන් විදිහට වෙසක් සමරනවා. අපි කතෝලිකයන් විදිහට නත්තල් සමරනවා. අපි හින්දුන් විදිහට දීපාවලි සමරනවා. අපි මුස්ලිම්වරුන් විදිහට රාමසාන් සමරනවා. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස නිදහස සමරනවා. ලක් දෙරණට ශ්‍රී සුබ නිදහස් මංගල්‍යය.
වසර 1500කටත් එහාගේ අතීතයක් හිමි වෙලා තියෙන ශ්‍රී ලංකා ද්වීපයට සියවස් ගණනක් තිස්සේ උරුම වෙලා තිබුණු රජෙකු මූලික කරගත් රාජාණ්ඩු ක්‍රමය අවසන් වන්නට මූලික අඩිතාලම් දැනුනේ වසර 1505දී පෘතුගීසීන් ලංකා ද්වීපයේ වෙරළබඩ තීරයේ තම අනසක පැතිරවීමෙන් අනතුරුව. ඊට පස්සේ 1640 සිට 1796 දක්වා වුණු කාලය තුළදී ලන්දේසීන්ට ශ්‍රී ලංකා ද්වීපය නැත වුණා. අපගේ කුඩා මාතෘභූමිය සම්පූර්ණයෙන්ම පහේ යටත් විජිතයක් බවට පත්වුණේ ඉංග්‍රීසීන් සමග මාර්තු මාසයේ 2 වැනිදා ඒ කාලයේ සිංහලයේ අවසාන මහරජු වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතිකරගත් කන්ද උඩරට ගිවිසුම සමගින්. ඊට පස්සේ වසර 100කටත් වඩා වැඩි කාලයක් ඉංග්‍රීසි පාලනයට නැතුවලා තිබුණු ලංකාද්වීපය, එහෙමත් නැත්නම් ඉංග්‍රීසීන් ඒ කාලයේදී හඳුන්වපු ආකාරයට සිලෝන් කියන අපගේ කුඩා මාතෘභූමියේ නිදහස වෙනුවෙන් චිරස්ථිතිය වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ අභීත දේශමාමකීන්ගේ අප්‍රතිහිත ධෛර්යය සහ කැපවීම හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් මිදුණු පාලනයක් ඇති කරගන්නට ශ්‍රී ලංකා ද්වීපයේ සමත් වුණා. ඉතින් එදා පටන් මේ දක්වාම අපගේ මාතෘභූමිය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් හඳුන්වන එක් කුඩා දූපතේ රාජ්‍යතන්ත්‍රයේ සිදුවුණු වෙනස්කම් අතිවිශාලයි. හොඳයි, එහෙනම් අද දවසේදී මේ නිදහසේ සුවඳ සොයාන අපේ චාරිකාවට අපි සුවිශේෂී පුද්ගලයෙක් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට. ඔහු ලේඛකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඒ වගේම ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉපැරණි ලේඛන විශාල සංඛ්‍යාවක් සංරක්ෂණය කරමින් ඒ කාර්යාවලියෙත් නියැලෙන සෝමසිරි කස්තුරි ආරච්චි මහතා තමයි අපි අද දවසේදී සම්බන්ධ කරගන්නේ. එතුමන් මේ වෙනකොට රිවිර පුවත්පතෙන් ඉතිහාසයේ දවසක පිටුවක් යන මයින් විශේෂිත වූ සටහනක් එකතු කරනවා. ආයුබෝවන් සෝමසිරි කස්තුරි ආරච්චි මහතා.
ආයුබෝවන්.
සමස්ත ජාතියක් විදිහට නිදහස් සැමරුම අභිමුව සිටින මේ මොහොතේදී මම කැමතියි මීට වසර 69ක අතීතයකට ඔබ සැවොම රැගෙන යන්න. ඇත්තටම සැබෑවටම මේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු ඒ පණිවිඩය අත්විඳපු ජනතාව අතරින් කෙනෙකු සම්බන්ධ කරගන්නට ලැබීම ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. සෝමසිරි කස්තුරි ආරච්චි මහතාත් එවැනි වූ පුද්ගලෙක්. මේ පළවෙනි නිදහස් උළෙලට සම්බන්ධ වුණු, එය නරඹන්නට ගිය, ඒ කාලේ ජන සමාජයේ දැක්ක පුද්ගලෙක්. සෝමසිරි මහතා, මාත්‍රම කමිටු මීට වසර 69ක අතීතයට ගිහිල්ලා 1948 වර්ෂයේදී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා කියන මේ පණිවිඩය කොහොමද සමස්ත ජාතියක් විදිහට අපි විඳගත්තේ කියන කාරණාව මුලින්ම කතාබහ කරන්න.
පළවෙනි නිදහස උසේ 1948 පෙබරවාරි 4 වෙනිදා පැවැත්වුණා. මේ අවස්ථාවේදී විචිත්‍ර දේවල් කිහිපයක්ම සිදු වුණා. අදහසක් පැවැත්වුණා ලංකාව නිදහස ලබා දෙන්න ලංකාවේ ජාතිකයන් සමගිව සිටින්න ඕනයි කියන හැඟීමක් මේ සුද්ධ ජාතින් අතර තිබුණා. ඒ නිසාම 1946දී කොළඹ ෆාම් කෝට් කියන මන්දිරයට රැස් වෙලා DSN මහත්මයා සිංහල, මල, මුස්ලිම්, බර්ග, මැලේ ආදී සියල්ලෝම කැඳවලා එක්සත් ජාතික පක්ෂය කියලා පක්ෂයක් නිර්මාණය කළා. ඊට පස්සේ 1947 තිබුණ ඡන්දයේදී එතුමාට වැඩි ආසන ප්‍රමාණයක් ලැබුණා. ලැබිලා ඒ පාර ඒ දවස්වල හිටිය ආණ්ඩුකාරතුමා ශ්‍රීමත් මන්ක් මේසන් මුර් ආණ්ඩුකාරතුමා. ආණ්ඩුකාරතුමා මෙතුමාව කැඳවලා මේ 47 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා තමයි මෙතුමාට අගමැතිකම ප්‍රදානය කළේ. මේකේ ඉතිහාසය සඳහන්ව එතුමායි මැතිණිය දල්දා මාලිගාවට ගිහිල්ලා මෙතුමා අඳින්නේ යුරෝපීය කලිසම් සූට් එක. ඒක පැත්තකින් දාලා මේ සුදු රෙද්දයි සුදු බැනියමකුයි ඇඳගෙනයි දල්දා මාලිගාවට ගිහිල්ලා දල්දා වහන්සේට පූජෝපහාර පවත්වලා ආශිර්වාද ලබාගෙන තින්නේ. ඊට පස්සේ තමයි කොළඹ ඇවිල්ලා කැබිනට් මණ්ඩලය නිර්මාණය කරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලය ඒත් මේ ජාතික ආගම් වශයෙන් සියල්ලෝම නියෝජනය වන්න අන්තිම කැබිනට් මණ්ඩලය කටයුතු කළා. ඊට පස්සේ තමයි ඩීඑස්නායක මහත්මයයි සෞලිය ගුණතිලක මහත්මයයි ඉංගලන්තයට ගිහිල්ලා තමයි යටත් විද්‍යුත් ලේකම්තුමා එක්ක ඊට ඉස්සෙල්ල සාකච්ඡා කරලා අන්තිම කටයුතු සැලසුම් කළේ. සැලසුම් කෙරුවාට පස්සේ මේ යටත් විද්‍යුත් ලේකම් කාර්යාලයෙන් සෝල්බර් සාමිවරයා ඇතුළු මේ හතර දෙනෙක් කොමිසමක් වශයෙන් මේ පත් කළා. ඉව මේ නිදහස දීමට සුදුසුකම් පරීක්ෂා කළා බලන්න. එයින් ලැබුණු වාර්තා අනුව තමයි 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනේ වශයෙන් සම්මතුනේ. ඊට ටික කාලයකට ඉස්සෙල්ල තමයි මේ කේබල් පණිවුඩේ ලැබුණයි කියන්නේ. එතකොට ඩීඑස්එන්ගේ මහත්ය කියලා තිබිලා තියෙනවා තමන්ගේ කාන්තෝරුවේ ප්‍රධාන ලිපිකාරුන්ට කේබල් පණිවුඩේ ලැබුණ ගමන්ම මම කොහේ හිටියත් මගේ අතටම ගෙනත් දෙන්නයි කියලා. එදා කේබල් පණිවුඩේ ලැබුණාම නිදහස පිළිබඳ නිවේදනය පිළිබඳ ඩීඑස්එන්ගේ අගමැතිතුමා රැස්වීම කතා කරමින් ඉඳලා තින්නේ. කතා කරමින් ඉඳලා මේ කේබල් පණිවුඩේ ගිහිල්ලා අතට දුන්නාම එතුමාගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටලා තියෙනවා. කඳුළු කඩා වැටලා කියලා තියෙනවා මන් බොහොම සන්තෝෂයි මේ පිරිසට මේ නිවේදනයේ ඉස්සෙල්ලම දන්නන්ට මේ ලැබිලා තියෙන්නේ අපට නිදහස දෙන්න ඔක්කොම කටයුතු කරනයි කියලා නිවේදනය කියලා මේ කියලා තියෙනවා. ඒක මේ පිරිසට ඉස්සෙල්ලම කියන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා කියලා. ඒ අනුව තමයි 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස සැලසුම් කළේ. ඒකේ තව එක දෙයක් කියන්න කැමති. එදා වෙනුවෙන් කීප දෙනෙක් සංවිධාන මට්ටමින් එක් එක් දේවල් කළා. පැලසිටිමේ ව්‍යාපාර ඒ මේව දේවල් කරනවා. ඩීඑස්එන්ගේ මහත්ය කළේ අරලියා ගහ මන්දිරයට පිටිපස්සේ තමයි පොල්වත්ත පන්සල කියලා තියෙන්නේ ධර්මකීර්ති ආරාම පන්සල. ඒ පන්සලේ වැඩිහිටි නායක හාමුදුරුව හංචාපොළ විමලවංශ නායක හාමුදුරුව මේ ඩීඑස්එන්ගේ මහත්මයා ඒ කාලේ මේස් වැනියමයි සරමයි ඇඳගෙන සෙරපු දෙක දාගෙන පිටිපස්සේ දොරෙන් පන්සලට යනවා නායක හාමුදුරුව එක දාන්න. ඉතින් ඩීඑස්එන්ගේ මහත්මයා ඒ පන්සලේ මේ මේ නිදහස සැමරීම වෙනුවෙන් අඹ පෙළයක් සිටවන්නට පිළියෙල කළා. ඒකේ ඡායාරූපයක් පවා අප ළඟ තියෙනවා. ඊට පහු කාලීනව ඒ අඹ ගහ යට තමයි පහු කාලීනව ඊට අවුරුදු 20කට 30කට පස්සේ පන්සලේ නිදහස උත්සවයේ සැමරුවේ. ඒකත් ලොකු දෙයක් කියලා කියන්න පුළුවන්. අන්තිමට විශේෂම උත්සවයක් වශයෙන් හවස සිට තමයි පැවැත්වුණේ මේ ගාලු මුදොර පිටණිය. ඩීඑස්එන්ගේ මහත්මයාගේ හිතවතෙක් හිටියා කේ.ඩී. ඩේවිඩ් මහත්මයා කියලා. ඒ ඕනෑම කටයුත්තකට සංවිධානය කටයුතු මේ කරන්න මහත්මේ. එතුමා කොළඹ එල්පින්ස්ටන්සන් මහලාසල හෝටලයක් පවත්වාගෙන ගියා. එතුමා කාලෙක ටවර් හෝල්ලි මේ කළමනාකරුව සෙන්නුත් හිටියා. මේ එතුමා ඒ අවස්ථාවේදී කළා අලි 48 දෙනෙක් ගාලු මුදොර පිටියට මේ කැඳවාගෙන ඒ අලි 48 දෙනාගේ හොඬවල් වලට සිංහ කොඩිය යොදපු රිටවල් දීලා වටේ යන්න සංදර්ශනයක් පැතුරුවා. එතකොට මට මතකයි මගේ පියා ලොරි එහෙම හිමි කොන්ත්‍රාත්කරුවෙක් මේතුමා මාවයි අපේ පවුලේ අයවයි අහල පහල දරුවෝ ඒ පිරිසකුත් ලොරියෙන් එක්කගෙන ගිහිල්ලා ගාලු මුදොර පිටියේ මේ සංදර්ශනය බැලුවා. බැලුවයි කියන්නේ ඒක ලෝකේ කිසිම තැනක දකින්න නොලැබෙන අන්දමේ අලි සංදර්ශනය කියලා කියන්න පුළුවන්. මොකද අලින්ගේ මේ හොඬවල් වලට දිග රිටි වල ගහපු මේ සිංහ කොඩිය බෙගින්දිල. ඒ සිංහ කොඩිය කියන්නේ එකතකින් 1900 ගණන් වල මුලදී ඊ.ඩබ්ලිව් පෙර මහත්තයා එංගලන්තයේ චෙල්සි කියන ස්පිරිතාලේ කෞතුකාගාරය තිබිලා හොයාගත්ත ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහ කොඩිය. මොකද බහුකාලීන කියුණානේ මේ සිංහ කොඩිය හතර කොනේ පුටු කකුල් හතර වාගේ තියෙනවයි කියලා. එතකොට රාජ්‍ය සිංහ කොඩියක් තිබුණේ නැහැ. බහුකාලීනමයි රාජ්‍ය මට්ටමේ සිංහ කොඩියක් හැදුවේ. ඊට පස්සමයි සිංහ කොඩිය අර ඉරි දෙක ගහපු සිංහ කොඩිය ජාතින් දෙතුන් වල නියෝජනය වෙන්න කියලා. මේ ඊට පස්සේ 1972 තමයි ඒ අර පුටු කකුල් හතර අරන් දාලා හතර කොණ්ඩ බෝපත් හතර දැම්මේ. ඒ සිංහ කොඩිය නෙමේ අර පැරණි සිංහ කොඩියයි අලින් 48 දෙනාගේ මේ හොන්න වලට දීලා මේ ඉරිත ඒක මේ ලෝකයේ කිසි තැනක දකින්න බැරි වන අන්දමේ ඉස්හා විශිෂ්ට සංදර්ශනයක්. හැබැයි ඊට පස්සේ රෑ ගිනිකලි සංදර්ශනයක් පැවැත්වුණා. මට හොඳට මතකයි ශ්‍රී ලංකාවේ නිදහස දින මේවා කියලා සිංහල ඉංග්‍රිසියෙන් හරි ගස්සලා ඒවට ගිනි තිබ්බාම විනාඩි 10ක් විතර පත් වුණා. අහස පුරා මල් මේ වැස්සක් වැස්සා වගේ කියලා කියන්න පුළුවන්. අපි ආපහු ගෙදරෙන් කොට රෑ 11 විතර වුණා.
අපි එහෙනම් අවසාන වශයෙන් අවධානය යොමු කරමු පළවෙනි නිදහස් රාජ්‍ය උත්සවයේ පැවැත්වුණු වර්ෂයේ 1949 වර්ෂයේ පිළිබඳව කස්තුරි ආරච්චි මහතා අපිට පොඩ්ඩක් මතකයේ අවදි කරන්නකෝ මේ පළවෙනි රාජ්‍ය උත්සවයේ පැවැත්වුණු ආකාරය පිළිබඳව.
පළවෙනි රාජ්‍ය උත්සවයේ පවත්වන්න යෙදෙනකොට පිළිවෙලා කියවලා තිබුණා ටොයින්ටන් ප්‍රදේශයේ නිදහස් මන්දිරයක් ආරම්භ කරන්න. ඒ නිසා ඒකෙදි එතුමා කෙරෙව්වේ ලෑලි වලින් ශාලාවක් හදලා එතකොට මේ ග්ලෝස්ටර් ආදිපත්තුමා හා දේවිය එතකොට ආවේ ඇවිල්ලා ඒ වෙලාවේ තමයි ප්‍රකට පින්තූරයක් තියෙනවා සෞඩියෝ ගුණතිලක මහත්තයා රජුන්ගේ කඩුව අරගෙන පල්ලෙහාට එනවා බණ්ඩාරනායක ඇමතුමා මේ ඔටුන්න අරගෙන පල්ලෙහාට එන ජවනිකාවක් තියෙනවා අනිත් ඔක්කොම නැගිටලා ඉන්න ජවනිකාවක් මේ ෆොටෝ එකක් තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි පළවෙනි රාජ්‍ය නිදහස් උත්සවය පැවැත්ුනේ. ඉතින් ඒ වෙලාවේ තමයි නමෝ නමෝ මාතා ගීය ගායනා කරන්න යෙදුනේ. ඒකේ දිනමින පත්‍රයේ මගේ ළඟ තියෙනවා නමෝ නමෝ මාතා ජාති ගීය ආනන්ද සමරකුණ මහත්මයා විසින් ලියලා ඒකේ මුල් නිදහස් උත්සවෙදී ඒකේ පළවෙනි තැනට ඇතුළු වුණයි කියන්නේ අර නොතාරි ශ්‍රාලහම් කෙනෙකුගේ මේ ගීයක්. අන්තිමට ඒක මේ පුහුණු කළා මේ ගායනා කරලා තියෙනවා. ඒ වෙලාවේ චෝදනාවක් ඇවිල්ලා තියෙනවා මේ ඊළඟ සින්න නොතාරි ශ්‍රාලහම් කියන මේ මහත්මයයි සංගීතය කරපු ලයනල් එදිරිසිංහ මහත්මයයි ඒ කමිටුවේ ඉන්නවා. එහෙම එකේ කමිටුවේ ඉන්න කෙනෙකුගේම ගීයත් උරගෙන ගිහලා ඒක ප්‍රතික්ෂේප වෙලා දෙවණියට තේරුණ ආනසවුන් කොහොමද නමු නමා ගීත තෝරගෙන මේ ගායනා කරන්න කටයුතු කරගෙන ඉන්නකොට එතකොට මේ පුහුණු කරන්න කෙනෙක් නැහැ. ආනසවුන් මහත්තයා ඉන්දියාවේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් ඉන්නවා කියලා යදුනා. ඒ නිසා අන්තිමට ජේආ ජාවද මහත්තයා අහලා තියෙනවා ගුවන්විදුලි හිටු ප්‍රධානීගෙන් කාටද කියලා පුහුණු කරා. එතකොට කියලා දිනවා අන්න මේ බොරැල්ලේ සියලු සාන්තුරින්ගේ පල්ලියේ ඉන්නවා ගරු මොස්ලිම් ජයගුඩි පිටුමා එතුමා දෙකම දන්නවා පෙර අපර දෙක්දිම දන්නවා එතුමා කියලා තියෙනවා මෙහෙම වැඩකට මම ඕන සහයෝගයක් දෙන්න කැමතියි කියලා. ඒ පාර ජයජන් මහත්මයා කියලා තියෙනවා මියුසියස් බෞද්ධ බාලිකාවේ ශිෂ්‍යයන් ලවා මේක ගයවනවා මම කැමතියි කියලා ඒ පාර එක්කගෙන ගිහිල්ලා ඒ දොස්වල හිටියයි කියන්නේ මියුසියස් බෞද්ධ බාලිකාවේ විදුහල්පති නිවසේ ක්ලේරා මොන්ට්වානි මහත්මිය. ඉතින් ඒ පාර බාලිකාවන් 50 දෙනෙක් තෝරාගෙන ජයගුඩි පියතුමා පුහුණු කරලා තියෙන පුහුණු කළා තමයි නිදහස් පිටියේ ගායනා කරන්න සහභාගීුනේ 50 දෙනා මේගේ ඡායාරූපයක් තියෙන ජයගුඩි පිටුමා ඉන්නවා PL සෝම්පාල මහත්මයා ඉන්නවා ලයනල් එදිරිං මහත්තයා ආයේ සංගීතයේ මෙහෙවනවා ඒ ඡායාරූපයක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාව මේ ඉහළින්ම කැපී පෙනුනයි කියලා කියන්න පුළුවන්. අනිත් එක තව එකක් කියන්න පුළුවන් පඬිත නල්ල තම්බි කියලා මහත්මයෙකුට කියලා ඒ නමෝ නමෝ මාතා ගීය දෙමළට පරිවර්තනය කරගෙන තියෙනවා. මගේ ළඟ එදාට පස්සෙදා දිනමින පත්‍රයේ තියෙනවා ඒ පත්‍රයේ සඳහන් වෙනවා ශ්‍රීමන්ත් මන්ක් මේසන් මෝර ආණ්ඩුකාරතුමයි DSN ආගමතුමයි එතෙන්ට උත්සව භූමියට පැමුණු අවස්ථාවේදී හවස 4ට ඉස්සෙල්ලම මේ ගායනා කළා තියෙන්නේ ලංකාවේ ජාතික ගීය දෙමළෙන් පඬිත නල්ල තම්බි කියන මහත්මයයි ඒක පරිවර්තනය කළා තියෙන්නේ. පස්සේ උත්සවයෙන් පස්සේ හවස උත්සවේ ඉවර වෙන්න භාගයට ඉස්සෙල්ලයි කොළඹ මීසියස් බෞද්ධ බාලිකාවේ ශිෂ්‍යයන් ලවා ගරු මොන්සනින් ජයගුඩි පියතුමා විසින් පුහුණු කරන ලද නමෝ නමෝ මාතා සිංහල ජාතික ගීය ගායනා කළේ. ඉතින් ඒක අතිවිශේෂ දෙයක් හැටියට ඉතිහාසය සඳහන් වෙනවා. මොකද මේ ජාතික ගීය දෙමළට පරිවර්තනය කිරීමත් මුගක් දුර ජාතික සමගිය උදෙසා දුරදිග බලලා මේ DS නායක මහත්මයා ජේආ ජයවර්ධන මහත්මයා ඔලිවර් ගුණතිලක ඇමතිවරුන් ගත්ත පියවරක් හැටියට සඳහන් කරන්න පුළුවන්. තව එකක් කියන්න ඕන විශේෂයෙන් මේ පළවෙනි රාජ්‍ය උත්සවයේ මෙන්න මෙහෙම දෙයක් කරුණා. දෙවුන්දර තුඩුවෙනුයි කංකසන්දුරේ තුඩුවෙනුයි මේ හතර දිබ්බාගෙන් දාවකයන් පිටස පණිවිඩයක් අරගෙන ආවා භාෂා හතරකින්. දැන් දෙවුන්දර තුඩුවෙන් කංකසන්දුරෙන් මේ දුවගෙන ආපු අය එතන හිටියේ මේ තරුණියන් හතර දෙනෙකුට බාර දුන්නාම ඒගොල්ලෝ නිවේදනය නාගරණුකාරතුමා ඇතුළු බිරිස ඉදිරියේ කියවුවා කියලා අතර දුන්නාම මේ DSN ක මහත්මයා එතනදී තමයි නිදහස් මන්දිරයේට මුල්ගල තිබීමේ නිදානට මේක දැම්මේ. අනිත් එක ඒ විතරක් නෙමේ නිදහස් ධාවන තරංගයක් ඇති කළා. ඇති කිරීමේ ඒකෙදී අන්තිමේ මේ ජයගත්තේ මුල්ලපිටියේ ඉදසිල්ලා විජේශ්‍රී වර්ධන මහන්දිරම්තුමා ලියපු නිදහස් ධාවන කාව්‍ය. ඉතින් ඒකත් විශිෂ්ට සිද්ධියක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් ජාතික මේ පළවෙනි නිදහස් ඉතිහාසයේදී.
එහෙමනම් අපි බෙහෙවින්ම සූතිවන්ත වෙනවා සෝමසිරි කස්තුරි ආරච්චි මහතාවට SBS සිංහල ගුවන්විදුලිය සමග සම්බන්ධ වෙලා ඔස්ට්‍රේලියාවේ සිටින සිංහල ප්‍රජාවට වසර ගණනාවක් අතීතයට ගිහිල්ලා අපේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඒ දවස්වල හිටිය සියලුම ජාතීන් එක්ව කටයුතු කළේ කොහොමද, ඊට පස්සේ නිදහස සැමරුණු ආකාරය, නිදහස කරා ගිය ගමන දීර්ඝ වශයෙන් අපත් සමග පැහැදිලි කළා. ඒ නිසා අපි බෙහෙවින්ම සූතිවන්ත වෙනවා සෝමසිරි කස්තුරි ආරච්චි මහතාවට. බොහොම ස්තුතියි SBS සිංහල ගුවන්විදුලිය සමග සම්බන්ධ වීම පිළිබඳව.
හොඳයි, මෙහෙම දෙයක් කිරීම අවස්ථාව ලැබීම ගැන මම අතිශයින්ම සන්තෝෂ වෙනවා. ඔස්ට්‍රේලියාවේ මේ සිංහල ගුවන්විදුලි සේවය පිළිබඳව අපි අලුත් හමු වෙමු. අයිබෝන්.
අයිබෝන්. ඔබ සැමටම ප්‍රීතිමත් ශ්‍රී සුභ නිදහස් දිනයක් වේවා.
සිතුවිලි සිතනා සිතත් උදාරයි, මුනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි, මුනිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි, මුනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි.